නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පවතින විඳීම. අද ලෝකේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවීම පිණිස භාවිතා වෙනවාට වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගය විඳීම පිණිස භාවිතා කරන සංඛ්‍යාව වැඩි වෙලා. අද තපස්වර යෝගිවරු පමණක් නොවේ, උපාසක උපාසිකාවන් පවා වින්දනයක් ලබන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. මොකද්ද මේ දෝෂය කියලා බලනකොට අපි මේ දකින හැම දෙයක් තුළින්ම අපි සම්මාවයි වඩන්නට ඕනේ. හැබැයි මේ පෙනීම තුළ, ඒ දකින දේ තුළ, ඒ දැනෙන දේ තුළ අපි යමක් විඳිනවා, යම් ස්පර්ශයක් ලබනවා, යම් සුවයක් ලබනවා. මෙන්න මේ විඳීම තියෙන තාක්කල් අපි තුළ විඳවීමක් නිර්මාණය වෙනවා. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන සෑම භාවනා යෝගියෙක්ම තමන් තුළ නැවත ඉපදීමක් නිර්මාණය කරමින් සිටිනවා. මෙන්න මේ කාරණාව අපි මේ වෙනකොටත් නිවැරදි කර නොගත්තා වෙන්නට පුළුවන්. එහෙනම් අපේ ජීවිතවල අපි මේ සම්මාවෙන් දකින හැම මොහොතක් ගානේ අපි මේ සම්මාවෙන් දැකලා ඒ දකින කාරණාව, ඒ අවබෝධය, ඒ දැනුම අපි යම්කිසි හේතුවක් නිසා විඳිනවා නම් අනේ මේ වගේ දේවල් දැන් මට දැනෙනවනේ. බලන්න මේ පුංචි කාරණා තුළ මේ වගේ දේවල් මට තේරුම් ගන්න පුළුවන්නේ. අන්න එතන විඳීමක් තියෙනවා. ඒ අවබෝධය විඳිනවා. ඒ දැනුම විඳිනවා. ඒ දැක්ම නිසා ඇතිවෙච්ච නිවීම එයා විඳිනවා. ඒ සෑම විඳීමක් තුළම එයා විඳවනවා. එයාට ඒක තේරෙන්නේ නැහැ. දැන් මිනිස්සු හිතනවා අපි දික්ටිකාමයේ විඳිනවා. ඇත්තටම දික්ටිකාමයේ විඳිනවා නෙමෙයි, ඒ දැකීම තුළින් ඇතිවෙන විඩාව ඒ මනුස්සයා විඳවනවා. දැන් සමහර තරුණ කට්ටිය පාරවල් වල ඉටගෙන යනේන මිනිස්සු දිහා බලාගෙන ඉන්නේ නැද්ද? ඒ මිනිස්සු දිහා බලලා මේ මිනිස්සයා පුදුමාකාර විදියට දවස පුරා විඳවනවා. හැබැයි මේ මිනිස්සයා ඉතාලින් ඉන්නේ මම ලස්සන දේවල් දැක දැක මේ විඳිනවයි කියලා. හැත්තම කතාව මේ මිනිස්සයා විඳවනවා. බොහොම ප්‍රියමනාප කටහඬින් යුත් ඒ නැච්ච ගීතය ශ්‍රවණය කරන හැමෝම මේ ශ්‍රවණය තුළින් වින්දනයක් ලබනවා. අනේ මොනතරම් බුදුගුණ කියන ගීතයක්ද, මොනතරම් ලස්සන සංගීත භාණ්ඩවලි මේක නිර්මාණය කරලාද කියලා ඒ හැමෝම මේක විඳිනවා. ඇත්තටම විඳීමක් නෙමෙයි, එතන තියෙන්නේ විඳවීමක්. ඇයි මේ නැච්ච ගීත තුළින් තමන්ට මෝහයක් ඇති වෙන්නේ නැද්ද? ඒ සබ්දය තුළින් තමන්ට රාගයක් ඇති වෙන්නේ නැද්ද? ශබ්ද කාමයේ නිසා කෙලෙස් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් කෙලෙස් නිර්මාණය වෙනවා නම් එතන තියෙන්නේ විඳවීමක් නේද? රසතුලේ මිනිසු විඳිනවා ඉවරයක් නැහැ. මා රස දෙයක්ම කන්න කැමති, බොන්න කැමති. හැබැයි ඒ හැම විඳීමක් තුළින්ම ඒ මිනිසු විඳවනවා. ඇයි ඒ කන දේවල් හැම දෙයක් නිසාම බැඳීමක් ඇති වෙලා නැද්ද? තණ්හාවක් ඇති වෙලා නැද්ද? ලෝභයක් ඇති වෙලා නැද්ද? ඒ නිසා ජාති ජරා භව ඇති වෙන්නේ නැහැ කියලා අපට ස්ථීරයක් නැහැ නේද? එහෙනම් මේ සිකියන සෑම විඳීමක් තුළම විඳවීමක් පවතිනවා. අපේ ජීවිතවල අපි වඩන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පවා දැන් මේ සතරෙන් එතර වෙන පණිවිඩයක් වෙලා නැහැ, කමඨහනක් වෙලා නැහැ. ඒක පැවැත්මට හදාගත් විඳීමේ ක්‍රමයක් වෙලා. ඒක කොහොමද කිව්වොත් අර කිරියම්මලා කිරියත්තලා අරුව පුංචි කාලේ අර මුණුබුරාලා මිනිබිරියලා වඩාගෙන උරතල් කරගෙන එයාගේ කයේ තින ඒ සුවඳ ස්පර්ශ කරගෙන ඒගොල්ලෝ අර විඳිනවා නේද කං? මිනිස්සු ලෝභය නිසා වටිනා දුරකරතන ඇඳුම් රෙදිපිලි අරගෙන, වටිනා භාණ්ඩ අරගෙන ඒවා පිරිමැද මැද ස්පර්ශ කර කර බලබල විඳිනවා නේද කං? වෛරකාරයෝ පලිගන්න ද්වේෂය වඩාගත් අය තමන්ගේ අතුරාට හැම පැත්තෙන්ම දුක දීලා, හිංසා දීලා, පීඩා දීලා ඒ මිනිස්යාගේ දුක තුලින් යමක් විඳිනවා නේද? දැන් මේ වගේ මානසිකත්වයක් නේද දැන් අපටත් වෙලා තියෙන්නේ. අපි දකින සම්මාදිටිය විඳිනවා. ඒ තුලින් අපි විඳවීමක් නිර්මාණය කරගන්නවා.
ඇයෙන හැම සම්මා සෝතයක්ම අනේ මේ වගේ දයනවා. ඒ කාලේ නම් නිඳා කළාම හරියට තරහා යනවා. දැන් නිඳා කරනකොට කර්මය ගෙවෙනවා වාගේ හිතෙනවා දැනෙනවා. හරි සන්තෝසයි මේ වගේ. දැන් මම ගොඩාක් දක්ෂ වෙලා ගොඩාක් සන්තෝෂයෙන් මම මේක වඩනවා. දැන් මේක විඳින්නේ නැද්ද? ඒ විඳීම නිසා දැන් විඳවීමක් අටගෙන නේද? කතා කරන හැම වචනයක්ම දැන් නිවැරදි වෙලා අර කින ඒ අසත්පුරුෂ වචන අපේ දිවේ නැහැ. දැන් බොහොම පින්වත් ඉදිරියට කතා කරනවා, බොහොම ධාර්මිකව කතා කරනවා, යහපත් ලෙස කතා කරනවා. ඒ වචන වලට මිනිස්සු පෑදෙනවා. දැන් මේ වචන ශෛලය මේක තුල විඳීමක් නැද්ද? සමහර අය උපාසක මෑණියෝ මෙහෙන්න, උපාසක මාත්‍යා මෙහෙන්න කියලා කියනවා. හැබැයි සමහර කට්ටිය එහෙම කියන්නේ නැහැ. පින්වත් මෑණියනි, මෙතනට පොඩ්ඩක් එනවාට අපි කැමතියි කියලා කියනවා. දැන් ඒ වචන ශෛලිය විඳවන්නේ නැද්ද? එයා හිතෙනවා මේ වගේ ලස්සන වචන, මෘදු වචන, ඒ වගේ බොළඳ වචන කතා කරලා මම විඳිනවයි කියලා නෑ. එයා විඳවනවා. ඇයි? ඒක තුලින් ඒ කට්ටියට බැඳීමක් ඇති වෙන්නේ නැද්ද? ඒක තුලින් ඇලීමක් ඇති වෙන්නේ නැද්ද? ඒක තුලින් පැවැත්මක් නිර්මාණය වෙන්නේ නැද්ද? මේකේන සෑම මිත්‍යා වචනයක් තුලින්ම විඳීමක් නෙමෙයි, ඒක තුල විඳවීමක් තමයි නිර්මාණය වෙන්නේ. ඒක තුලින් පැවැත්මක් ඇදිලා ඉවරයි. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වචනවල විඳවීමක් අතාරාගෙන ඒකට හේතුව තමයි වචනවල විඳීමක් නිර්මාණය වෙලා. අපගේ සිතවිලි වලින් අපි වාඩි වෙලා සතපිලා එක එක ඉරියව් වලින් කල්පනා කරනවා. එතකොට සමහර ධර්ම කාරණා වැටහෙනවා, සමහර මංගල කරුණු තේරෙනවා. එතකොට පුදුමාකාර සන්තෝෂයක්. අනේ ඒ කාලේ මේම වැටහුන්නේ නැහැ. ඒ කාලේ හතුරා මරන්න තරමට තරහා, ඒ මිනිස්සයා විනාශ කරනකම් මට වාවගෙන ඉන්න බෑ. දැන් ඒ මිනිස්සයාට පින් දෙන්න තරම් මගේ සිත වැඩිලා, ඒ මිනිස්සයාට ආශිර්වාද කරන්න තරම් මගේ ගුණ වැඩිලා කියලා ඒ සතුට දැනෙනකොට දැන් ඒක තුල විඳින්න යන්නේ නැද්ද? ඒ සතුට විඳින්නේ නැද්ද? ඒ ස්පර්ශය තුලින් අපි යම්කිසි සුවයක් ලබන්නේ නැද්ද? ඒ හැම විඳීමක් තුලම විඳවීමක් පිනනවා. ඇයි මේ තපස්වරුන්ට මේක තේරෙන්නේ නැත්තේ? සම්මා සෝතේ තුල සම්මා විතරයි තියෙන්නට ඕනේ. ඒක තුල විඳීමක් නැහැ. මොනවාරි එකක් ඇයෙනකොට, මොනවාරි දෙයක් Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා වැඩිපුර Taman දැනගෙන හිටියාම අර ඇයිච්ච දෙයට රටේ නැති කරුණු කියන්නේ නැද්ද? ඒ කරුණු කාරණාත් එක පැය ගණන් පොරබදින්නේ නැද්ද? ඇත්තට මේම සිද්ධියක් නැහැ. එහෙනම් නැති දෙයකට අපි මේ තරම් කාලයේ ශ්‍රමය වැය කරනවා නම් අනාගතේ කරන්න දෙයකට වර්තමානයේ මේ තරම් වැඩපටල ගන්න නම් මේ තරම් කලබල ජීවිතයකට කොහමද මාර්ගඵල අවබෝධ වෙන්නේ? හම්බුණා නම් ඵලයක් නැවත ඊළඟ ඵලයට යන්න බැරි වෙනවා නේද? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වර්ධිච්ච තැන් මේවා. අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් තේරුම් ගත්ත ධර්මයේ විඳින්න යනවා. අපට තේරෙන දේ විඳින්න යනවා. අපි ප්‍රත්‍යක්ෂ කරපු දේ විඳින්න යනවා. ප්‍රත්‍යක්ෂ වුණා නම් වුණා, ඒක ඉවරයි. ඇයි ඒක විඳින්න යන්නේ හැමතැනම? සම්මාවෙන් පේනවා නම් පේනවා, පේන බව දැනගෙන හිටියාම ඉවරයි. මට සම්මාවෙන් පේනවා පේනවා කියලා නිඳ යනකම් මේක විඳින්න යන නිසා දැන් විඳවීමක් නෙමෙයිද තියෙන්නේ? සම්මාව විඳින නිසාම එයා සම්මාව තුළ විඳවනවා. ඒ නිසා නැවත නැවත ඉපදෙනවා. මේකවත් මේ තාපසයාට තේරෙන්නේ නැත්තම් බොහොම පුදුමයි අපට. මේ සම්මාවත් මෙයාට මේ වගේ දුර්වලකමත් එක්ක වැඩිච්ච එක. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ විඳින් තියෙනවා. මේ වගේ විඳින් නිසා තමයි අදත් මේ බුද්ධ ශාසනය ඉපදිලා අපි හැමෝම විඳවන්නේ. අපේ ජීවිතවල මේ සම්මා දිට්ඨියේ මේ වගේ දුර්වලකම් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්නට අවශ්‍යයි. මෙච්චර කාලයක් මේ බුද්ධ ශාසනේ 2600 කලත් අපට පිරිනිවන් පාන්න බැරි වුණේ අපි සම්මා දිට්ඨිය නොදන්නවා නෙමෙයි. ඒ දන්න සම්මා දිට්ඨිය තුළ අපි විඳා, අපි විඳවීමක් අපි පුරුදු කළා. ඒ නිසාම ධාම සම්මා දිට්ඨිය විඳ විඳ ඉන්නවා. අනේ මේක දුර්ලභ ගණේ ධර්මයක්. කවදාවත් මං ආලන අරි ලස්සන කාරණාවක් කියලා ඒක පුදුමාකාර විදිහට විඳිනවා. ඒ නිසා නැවත ඉපදෙනවා. එහෙනම් මේ පුබ්බේ අනනසුතේසු ධම්මේසු කියලා කියන්නේ පෙර නොහැසු ධර්මය ඇහුනා. හැබැයි ඒකෙන් වැඩක් ගත්තේ නැහැ. ඒක විඳලා ඒක තුළින් විඳවීමක් අරගෙන නැවත භවයකට ගියා. මේ අඩුව හදන්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ දුර්වලකම් තියෙනවා. මේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගවල අපට වැරදිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි. අපි හැමෝම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දන්නව නම් මේ සලායතන තුලින් නම් මේක වඩන්න තින්නේ. ඒවා කටපාඩමින් ගාථා පිටින් අපි ඒවා ගිලලා නම් ඒවා අපට සම්පූර්ණ ශරීරගත වෙලා නම් එහෙනම් ඇයි මේක වැඩෙන්නේ නැත්තේ? ඇයි ඵල පබවට පත් වෙන්නේ නැත්තේ? ඇයි රාත් වෙලා පිරිනිවන් පාන වැඩ ටික වෙන්නේ නැත්තේ? මෙන්න මේවා තමයි අඩුපාඩු. තමන්ගේ කය ටික සංවර වෙනකොට ඒ සංවර භාවය දැන් විඳින්නේ නැද්ද? එයා බොහොම නියතමානීව ගමන් කරනවා, වාඩි වෙලා සංසුන් වෙන්නවා, ඒ සංසුන් භාවය විඳිනවා. ඒ විඳීම නිසා පැවැත්මක් ඇති වෙලා එයා නැවත නැවත ඉපදලා විඳවනවා. විඳවලා බැරි ගැයලා ගිහිල්ලා ආනකොට පරිචිතයේ තියෙන කෙනෙක් කියනවා, මේ විඳවන්නේ වෙන මොකවත් නෙමෙයි, හේතුව සම්මාව විඳපු නිසා අන්න මේ විඳවන්නේ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තිබිච්ච විඳීමේතුව නිසා තමයි මේ උත්පත්තිය නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ අඩුපාඩු තියෙනවා නේද? හැම දෙයක්ම යහපත් ලෙස තියෙනවා නම් යහපත් ලෙස තිබිච්චාවේ ඇයි අපි ඒවා වෙනස් කරන්න යන්නේ? ඇයි මේවා යහපත් ලෙස පේනවා නම් ඒ පේන දේ තුළ තවත් එකක් පටල ගන්න යන්නේ? ඒක තුළ මෝහයක් නේද ඇදෙන්නේ? ඒක තුළ විඳීමක් නේද තියෙන්නේ? අර දරුව වඩාගෙන ස්පර්ශ කරගෙන හිඹ හිඹ අපි යම් කිසි දෙයක් විඳින්නේ, අන්න ඒ වගේ එකක් නිර්මාණය වෙලා නේද අපේ සතර සටිපට්ඨාණයට, කමඨාණට, භාවනාවට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට? එහෙනම් ජීවිත කාලෙම අපි කමඨාන විඳිනවා, භාවනාව විඳිනවා, උදේ ඉඳලා රෑ වෙනකම් භාවනා කරන්නට ඕනේ, භාවනාව නැත්තම් කෑවේ නෑ වාගේ. එහෙනම් මොකද්ද මේ ප්‍රශ්නය? එයා භාවනා කරන්නේ, භාවනාව විඳිනවා. එහෙනම් මේ ලෝකේ පරියංකෙන් ඉඳගෙන භාවනාව විඳින කිසිම කෙනෙක් රාහත් වෙන්නේ නැහැ. හේතුව රාහත්ඵලයේ තියන්නේ විඳීම තුළ නෙමෙයි, විඳවීම තුළ නෙමෙයි, විඳීමෙන් විඳවීමෙන් නිදාසීම තුළ. ඇයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ තරම් දන්න භාවනා යෝගී මේ තරම් දුර්වල? අපේ ජීවිතයේ මේ තරම් අඩුපාඩු වලට පැටලිලා කොහොමද රාහත් වෙලා පිරිනිවන් පාන්නේ? කොහොමද මේ වගේ අඩුපාඩුත් එක්ක විමුක්තියටපත් වෙන්නේ? දැන්වත් නියතමානි වෙලා අවංක වෙලා කීකරු වෙලා මේ අඩුපාඩු හදාගන්න, අවංකව පිළිගන්න, මම මේ භාවනාව භාවනාව වශයෙන් වඩන්නේ, මේ භාවනාව උදේටත් වඩනවා, දවල්ටත් වඩනවා, රාත්‍රීත් වඩනවා, දැන් නම් මට ගුණධර්මයක් අවශ්‍ය නැහැ, දැන් කමටන් අවශ්‍ය නැහැ, දැන් මට ධානයක් බලාපොරොත්තුත් නැහැ. හැබැයි අරකේ තියෙන අර සුවය පුදුමාකාර වින්දනයක්. දැන් මේ භාවනාව දැන් එයාගේ විඳීම නේද? එක්තරා කාලයක ගුණ වැඩුවා, ගුණ වැඩේ ගුණ තුලින් එයා ආර්ය මාර්ගයේ පොඩ පොඩ පෝෂණය කළා. දැන් ඒ ගුණ නිසා එයාට ප්‍රීතිය නිමා කරන්න බෑ. අනිත් අයට සාපේක්ෂව එයා ශ්‍රේෂ්ඨයි, අනිත් අයට සාපේක්ෂව එයා ගොඩාක් ගුණ යාපත්. දැන් මේ ගුණවත් භාවය විඳිනවා නේද? අනිත් අයට සාපේක්ෂව එයා තුළ පවතින සීලය විඳිනවා නේද? මේ කියන හැම තැනම එයා නොදැනුවත්වම විඳීමක් නිර්මාණය වෙලා ඒ විඳීම නිසා එයා විඳවනවා, එයා නැවත නැවත ඉපදෙනවා. එයාගේ උප්පත්තිය කාටවත් නවත්තන්න බෑ. ඒක කවුරුත් අදලා දුන්නේ නෑ. එයා විසින් වියදම් කරලා අදාගත් එකක්. ඒකාන්ත වශයෙන් මේක ඉපදිලාම ගෙවලම ඉවර කරන්න සිද්ධ වෙනවා. හැම ආර්ය අෂ්ටාංගික මාර්ගයක් වඩන භාවනා යෝගියා මේ විඳීම පිළිබඳ අවබෝධය එන්නට ඕනේ. එයි මේ අවබෝධය අපට මෙච්චර වැදගත් කියලා කියනකොට ඇයෙනකොට ඇයෙන දේ බව දැනගෙන ඉන්නවනම් ඒක යාට ප්‍රශ්නයක් නෙමෙයි. ඇයෙන හැම දෙයක් තුළින්ම එක එක වචන තමන් දන්න දේවල් ඇයෙනකොට ගොඩාක් කරුණු දන්න කාරණා තමන්ට ඇයෙනකොට ඒකත් එක්ක පැටලිලා පැය ගාණක් කතා කරනවනම් විවිධ මතිමතාන්තර කරුණු කාරණා ඉදිරිපත් කරනවනම් විවිධ සාකච්ඡා යාතුලින් නිර්මාණය වෙනවනම් දැන් අර ඇයිච්ච දේ දැන් එයා විඳිනවා නේද? ඒ තුලින් එයා යම් කිසි සුවයක් ලබනවා නේද? ඒ කියන කාරණා පිළිබඳව මේ කරුණු මමත් දන්නවා, මේ දේවල් මට තේරෙනවා, ඒ කාලේ අපිට මේ අද්දකින් තියෙනවායි කියලා ඒ හැම දේ තුලින්ම එයා විඳීමක් නෙමෙයිද මේ නිර්මාණය කරගන්නේ? එයාට දරුවෝ නෑ වඩා ගන්න, භාර්යාව නෑ වඩා ගන්න, අම්මා තාත්තා නෑ උරතල් කරන්න, එයාට මොනුබුරාල මිනිබිරිය නෑ උරතල් කරන්න, එයාට ජීවිතේ ඉතුරු වෙලා තියෙන්නේ එකම එක දේ එයයි විඳින්න. ඒක එයා වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් එයාට විඳින්න වෙන මොකවත් නැති නිසා එයාට ඉතුරු වෙලා තියෙන ජීවිත කාලයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණක් නිසා දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් එයාගේ කෙලෙස් ටික එයා විඳින්න එයා සම්පූර්ණ වැඩසටහන හදාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් බැරි වෙච්ච දේවල් විඳින්න එයා දැන් දක්ෂකම් වඩනවා. එනං මේ විඳීමයි විඳවීමයි නවත්තන්න තමයි යා සිවුරු දාගත්තේ. විඳීමෙන් විඳවීමෙන් නිදහස් වෙන්න තමයි එයා ශාසනයට ඇතුළුනේ. දැන් ඒ ශාසනය තුලින්ම එයා විඳීමක් නිර්මාණය කරගෙන එයා ඒ විඳීම තුල නඩත්තු වෙනවා. විඳවීමක් නිර්මාණය කරගෙන ඒක තුලින් ජාති ජරා බව හදා ගන්නවා. දැන් මොකවත් නැස්සලා නැහැ. ඉසේ කෙස්ටි කඩු වෙලා තියෙනවා. ඇඳුම් වෙනකොට සිවුරක් තියෙනවා. වෙන මොකවත් නැස්සලා නැහැ. එතන තිබිච්ච ඒ විඳීම එයාගේ කමටහන තුලින් ලැබෙනවා නම් එයාගේ භාවනාව තුලින් ලැබෙනවා නම් එයා වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ලැබෙනවා නම් මේක සේනාසනේ හිටියා ගෙදර හිටියා දෙකම එකයිනේ. ඒ සෑම විදවීමක් එයාට ලැබෙනවා නම් එයා පංචකාම ලෝකයේ ගියෙක් වශයෙන් ඉන්න එකයි පැවිද්දෙක් වශයෙන් සාසනේ සිවුරු දාගෙන ඉන්න එකයි දෙකම එකයිනේ. මොකවත් වෙනස් වෙලා නැහනේ. අතන තිඳෙව්වා මෙතන තිඳෙව්වා අතන විඳවනවා මෙතන තිඳවනවා මොකවත් වෙනස් වෙලා නැහැ. ගීයා පැවිද්දා වුණා පැවිද්දා ගීයා වුණා. එහෙනම් ගී පැවිදි වෙනසක් විතරයි මෙතන තියෙන්නේ. විදීම ඒ විදියටම තියෙනවා විදවීමත් ඒ විදියටම තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් අරකින කෙලෙස් ලෝකය අපි නිර්මාණය කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් අපේ තියෙන සේරම කෙලෙස් ටික අපි නැවත නඩත්තු කරනවා නැවත විඳවනවා. අපේ දුර්වලකම් හැම එකක්ම නැවත ඒ විදියටම අපි ක්‍රියාත්මක කරනවා. අපේ කෙලෙස් ලෝකය අපි ඒ විදියටම ජීවිතේ ගත කරනවා. මෙන්න මේ දුර්වලකම් අඩුපාඩු නිවැරදි කරගන්නට ඕනේ. අපේ ජීවිතයේ මේ වගේ අනන්ත අප්‍රමාණ වැරදිලා අපි මේ දකින සම්මාව පවා අපි පැවැත්මට වෙනස් කරගෙන ඒක විඳිනවා. බලන්න ඒ කාලේ ගස්කොළන් දැක්කා. දැන් මේ ගස්කොළන් නිසා ඒ සුන්දර පරිසරය නිසා හේතුඵල ධාම දැනෙනවා. මේ ගස්කොළන් ඉපදිලා පැවතිලා ඒගොල්ලෝ ජීර්ණේ වෙලා විනාශ වෙලා යනවා. මටත් ඒ විදිහටම ඉපදිලා වයසට ගිහිලා ලෙඩ වෙලා මැරෙනවා. මේ ගස්කොළන් වල සතරමා නිමිති දැන් පේනවා. දැන්ගේ පේන සතරමා නිමිති දැන් විඳින්න නැද්ද? ඒ විඳීම නිසා විඳවීමක් ඇති වෙලා නැද්ද? එහෙනම් ඒ සතරමා නිමිති දකින ඒ ප්‍රඥාව පවා පැවැත්මට ඇරිලා ඒක තුලත් විඳීමක් තියෙනවා. ඒක නිසාම නැවත නැවත ඉපදෙනවා. ඇයි තපස්වරු මේ තරම් මුලා වෙන්නේ? ඇයි තපස්වරු මේ තරම් දුර්වල වෙන්නේ? රාත් බෝධිය තමන් විසින් ඈත් කරගන්නේ. සම්මාව දකින කෙනා සම්මාව විතරනේ දකින්න ඕනේ. එනම් පොළොට යන කෙනා යන්නේ ආල් කිලෝ එකයි පොල් ගෙඩියයි ගන්න නම් එයා පොළොට ගිහිල්ලා ගේන්න ඕනේ ආල් කිලෝ එකයි පොල් ගෙඩියයි විතරයි. පාපිස්ස රුපියල් 20යි කිව්වම පාපිස්ස ගන්නව නම් කොස්ස රුපියල් 40යි කිව්වම කොස්ස ගන්නව නම් ගෙදර ගියාම කොස්සෙන් ගුටි කන්න වෙනවා පාපිස්සෙන් ගුටි කන්න වෙනවා. ඇයි එයා ගිහිල්ලා තින්නේ ගන්න දේ නෙමෙයි වෙන දෙයක්. එනම් ඒවා දකින්නකොට ඇයිනකොට වෙනස් වෙලා ඇයි ජෝඩුව 20යි කියලා කිනකොට අර පොල් ගෙඩිය අමතක වෙලා අනේ මේක ලාභය අත්තරලා බෑ කියලා ඒක බදා ගන්නවා. රුපියල් 50යි හැමදාම නෑ හැමතැනම නෑ කියනකොට අර ආල් කිලෝ එක අමතක කරලා අර රෙදි කට්ටිය ගන්නවා අර තින අනවශ්‍ය දේ මිල දීලා ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? හැයෙනකොට ඒකට අනුව වෙනස් වෙනවා, පේනකොට ඒකට අනුව වෙනස් වෙනවා, සිතනකොට ඒකට අනුව වෙනස් වෙනවා. මේගොල්ලෝ නිවැරදි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නේ නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් විඳවීම තාම නඩත්තු කරනවා. විඳවන නිසා තමයි ඒගොල්ලෝ අහුවෙන්නේ. ඒ නිසා තමයි ඉපදිලා විඳවන්නේ. ඇයි මේ දුර්වලකම් නිවැරදි කරගන්නේ නැත්තේ? මේක නිවැරදි කරගෙන මේ ඉතුරු වෙලා තියෙන ආයුෂ කාලය තුල රහත් වෙලා පිරිනිවන් පාන්න ඇයි මේ බෝධිසත්වරු දක්ෂ වෙන්නේ නැත්තේ? එහෙනම් අපේ ජීවිත කාලේ අපට හොඳට අත්දැකීම් තියෙනවා. සමහර කට්ටිය මාන වෙන්න කියලා පරිවාස කාලේ ඉන්නවා. බොහොම ශ්‍රේෂ්ඨයි. අපේ ස්වාමින් වහන්සේලාට වඩා ගුණ ධර්ම තියෙනවා. ජාතරූපල්ලන්නේ විකාල රකින්නේ කිසිම කෙනෙක්ගෙන් ප්‍රත්‍ය ගන්නෑ. ඒ සිල්වතා දකිනකොට අනේ මාන කට්ටිය ළඟවත් මේ තරම් ගුණ ධර්ම නැහැනේ කියලා අපට හිතෙනවා. බැරි වෙලාවක් ගෙදරකින් එන්න කිව්වාම ඒ මිනිස්සයා එතන රටපාක වැඩ පටලගෙන කාටරි ජීවිතයකට තව් වෙලා ඒ මනුස්සයා දැන් ගී ගෙදර යන්න මානසිකත්වයේ සම්පූර්ණයෙන් අදාගෙන නේද? අනේ නැවත එතනට ගිහිල්ලා බෑ. පරිවාස කාලේ හිටිය ඇති. දැන් මම ගී ගෙදර ඉඳගෙන අනාගතය අපට උපස්ථාන ගන්න දරුවේ දෙන්නේ කදාගෙන මේ හින්ඩෝනේ කියන සම්පූර්ණයෙන් වෙනස් වෙනවා නේද? මොකද්ද උනේ? එයා එතන සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නෙමෙයි වඩලා තියෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල එයා විඳීම නඩත්තු කළා. ඇයි එයා වත්පිළිවෙත් කරනවා කියන එක විඳලා තියෙනවා. උපස්ථාන කරනවා කියන එක විඳලා තියෙනවා. බුද්ධ පූජාව තියෙනවා කියලා විඳලා තියෙනවා. ගිලම්පසාදනවා කියන එක විඳලා තියෙනවා. හැමෝටම හැම දෙයකින්ම උදව් උපකාර කරගෙන තමා බොහොම සිල්වත් ඉන්නවා කියන එක විඳලා තියෙනවා. ඒ විඳීම තුල එයාට විඳවීමක් නිර්මාණය වුණා. ඒ නිසා නැවත භවයට ගියා, පැවත්මට ගියා, ජාති ජරා භව හදගෙන ඒකේ ඉමිකාරත්වයේ ගත්තා. මෙන්න මේ දුර්වලකම් ඒගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ. අඳුම තරමින් දැන්වත් ඒක තේරුම් අරගෙන නිවැරදි වෙන්න එපාය. සසර දුකයි, මේ ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි. හැම මොහොතක් ගානේ ගත කරන මේ චිත්තස්සනයක් ගානේ අපට මේ හැම දෙයක්ම දුකයි. ඇයි මේ බෝධිසත්වරු මේක තේරුම් ගන්න නැත්තේ? තුන්තරා බෝධියකින් පිරිනිවන්න නම් ආවේ අපේ මිනිස්සුත් භවයේ එකම අරමුණ රාහත් වෙලා පිරිනිවන් පාන්න නම් ඇයි ආපු දේ ගන්න නැත්තේ? පොළොට ගිය ආල් ගන්න නම් ආල් අරගෙන එන්න එපාය. එහෙනම් හැමදාම හැම සත්ව කුලෙම ඉපදිලා දුක් විඳ විඳ ඇටමස් ලේ නාර දන් දීගෙන මේ බෝධිසත්වරු ආවේ නිවන පතාගෙන නම් මේ දුර්ලභ ගණයේ මිනිස්සුත් භව අඹුනාම ඒ නිවන ලබා ගන්න එපාය. පිරිනිවන්න වැඩ ගන්න එපාය. එහෙනම් ආවේ නිවෙන්න නම් ඉසල්ලාම නිවිලා ඉන්න එපාය. පොළොට ගියේ කොස්ස ගන්න නම් කොස්ස අරගෙන ගෙදරෙන්න එපාය. එහෙනම් මිනිසත් භවයට ආවේ නිවෙන්න නම් රහත් වෙලා වැඩ නිමා කරන්න එපාය. එහෙනම් ආපු දේ කරන්නේ අනිත් හැම දෙයක්ම කරනවා ආපු දේ පැත්තකින් තියලා. එහෙනම් අර උම්මත්තක ස්වභාවයෙන් පොළොට ගිහිල්ලා අවශ්‍ය දේ ගන්න නැතුව මල්ල පුරවගෙන අනවශ්‍ය දේත් එක්ක ගෙදර ආපෝ. ඒ උපාසකම්මටයි අපට අතර වෙනසක් නෑ නේද? අපිත් මේ කඩේ ගින් තියන්නේ අපි අවශ්‍ය දේ ගන්න නෙමෙයි, කෙලස් ගන්න ගින් තියෙන්නේ. එහෙනම් කෙලස් ගන්න පොලේ යනවා, කෙලස් ගන්න කඩේ යනවා, මාන්නය එකතු කරන්න කඩේ යනවා, මාන්නය නඩත්තු කරන්න කඩේ යනවා, උඩඟුකම ආහංකාරය ගන්න කඩේ යනවා, ඒ උඩඟු ආහංකාරය නඩත්තු කරන්න කඩේ යනවා. දැන් අපි මේ කෙලස් වලට කඩේ ගියා ඇති, මේවා නඩත්තු කරන්න කඩේ ගියා ඇති. මේ සෑම දුර්වලකමක්ම නිවැරදි කරන්නට ඕනේ අපි වඩන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. හැම තැනම විඳීමක් තියෙනවා. ඒ සෑම දෙයක්ම සෑම චිත්තස්සනයක් ගානේ අපේ සිතුවිලි පවා අපි විඳිනවා. ඒ කාලේ හැම දෙයක්ම කර්මානුරූපීව පෙනුන්නේ, හැම දෙයක්ම යාපතට සිද්ධ වුණේ කියලා එදා දැනුන්නේ, අද දැනෙනවා. ඒ චිත්ත වීතිය පවා දැන් විඳීමක් වෙලා නේද? ඒ සෑම අවබෝධයක්ම විඳීමක් නේද? ඒ දැනුමක් පවා විඳීමක් නේද? ඒ සෑම දෙයක් තුළින්ම දැන් අපි විඳවනවා නේද? දැනගත්ත දේවල් වැඩි වෙන්න මතකයන් වැඩි වෙන්න ඒ විඳීම හැම දෙය තුළින්ම වැඩිපුර බැඳෙනකොට, වැඩිපුර හැලෙනකොට ඒවා කලකිරලා එපා වෙන්නේ නැද්ද? දැන් අපේ විඳීමම දැන් අපට විඳවීමක් වෙලා, අපට මේ ලෝකේ හැම දෙයක්ම එපා වෙලා. එපා වුනේ වෙන මොකවත් නෙමෙයි, වැඩිපුර විඳා. ඒ විඳ නිසා දැන් විඳවීම අපට දරා ගන්න බෑ. එහෙනම් බෝධිසත්වරු අනන්ත අප්‍රමාණ මේ ලෝකේ අසරණ වෙලා ඉන්නවා, අනන්ත අප්‍රමාණ අතරමං වෙලා ඉන්නවා, යනයන මං නැති වෙලා ඉන්නවා. ඇයි? නිවැරදි කමඨාන වැඩිලා නැහැ, නිවැරදි කමඨාන ලැබිලා නැහැ, නිවැරදි කමඨානට ඒ අවවාද අනුශාසනා ලැබිලා නැහැ. ගෞතම තථාගතයන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාවෙන් මේ ලෝක සත්‍යයටම ඒකේන කුසලයේ පාල වුණා, පින පාල වුණා. දැන් මිනිස්සු මුළු ඇඟම ගිනි ගත්තා වාගේ, ඒක බොහොම ඉක්මනට නිවා ගන්නවා වාගේ, මේ අඩුපාඩු නිවැරදි කරගෙන නිවා ගන්න ඉසගිනි ගත්ත මිනිසයා මොනතරම් ඉක්මන් වෙලා ඒක නිවා ගන්නට ඕනේද? ඒ වගේ හැමෝම ඉක්මන් වෙලා මේ දුක නිවා ගන්න, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල වැඩෙන සියලුම අඩුපාඩු ටික නිවැරදි කරගෙන මේ ධම්ම රාත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන් නම් ඒ රාත් බෝධියට අපි සාදු කියන්න කැමැතියි. ඒට උදේ වෙනකොට රාත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන් නම් ඒ රාතන් වහන්සේට සාදු කියන්න අපි කැමැතියි. වහාම මේ ලබාපු මිනිසක් භවයේ තුල තමන්ගේ වැඩ නිමා කරගෙන විමුක්තියටපත් වෙනවා නම් රාහත් බෝධියටපත් වෙනවා නම් ඒ උත්තමයන් වහන්සේ රාහතන් වහන්සේ අපි මනසින් පිළි අරගෙන සාදු කියලා අපි නමස්කාර කරන්න අපි හැමෝම සූදානම් එහෙනම් අපි හැමෝම රාහත් වෙලා අපි හැමෝම මේ සසර දුක නිවා ගනිමු මේ ගෞතම සම්බුද්ධ ශාසනය රාහතන් වහන්සේලාගෙන් බබලවමු ආලෝකමත් කරමු නැවත තථාගතයන් වහන්සේගේ ඒ ධර්මයට නැවත පණ දෙමු ඒ භාග්‍යතුන් වහන්සේ අපි ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කරන ධර්මය තුලින් නැවත ජීවමාන කරවමු මේ ශාසනය නැවත යලි නගා සිටවමු ඒක කරන්න පුළුවන් අපේ රාහත් බෝධියෙන් පමණයි ඒක කරන්න පුළුවන් අපේ මාර්ගඵල අවබෝධයෙන් පමණයි ඒක කරන්න පුළුවන් අපගේ ප්‍රත්‍යක්ෂ ධර්මයේ දේශනා කිරීමෙන් පමණයි එහෙනම් අපි හැමෝම මෙච්චර කාලයක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවා හැම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින්ම ඒ ලබාගත් ආ වූ දැනුම තුළින් ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් අපි විඳීමක් ඇදුවා ඒක හැමදාම විඳ විඳ හිටියා මේ ගස්කොළන් තුළින් පුදුමාකාර සතුටක් වින්දා ඇයෙන වචන වලින් අපි අඩුපාඩු තේරුම් අරගෙන ඒ තේරුම් ගන්න දක්ෂකම වින්දා ඒ අඩුපාඩු හැදෙනකොට ඒ ගුණධර්මත් අපි වින්දා අපි තුළ වැඩෙන සීලයත් අපි වින්දා අපි බොහොම ශ්‍රේෂ්ඨ වෙලා අපේ නිවීම අපි වින්දා අපේ තපස් වූයේ අපි වින්දා අපේ මානකම් අපි වින්දා දැන් බලන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මේ ආර්ය අට ක්‍රමයක් තුළම ඒ විඳීමේ ක්‍රම හතරක් නේද ඇදලා තියෙන්නේ එහෙනම් අමතනම විඳීම හදලා විඳීම තුළින් අපි නැවත නැවත ඉපදිලා විඳවනවා අපට යන්නේ නම් නැහැ එහෙනම් අපි සියලුම දෙන අපේ අඩුපාඩු අදා ගනිමු ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් කවදාවත් විඳීමක් ඇති නොවන පිණිස සීයෙන් චිත්තා උපස්සනාවෙන් නිතරම සීයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්නට ඕනේ සම්මාව තුළ සම්මාව ඇරෙන්න වෙන මොකවත් තියෙන්න බෑ එහෙනම් කඩේ යන්නේ ආවල් දෙය ගන්න නම් ඒක ඇරෙන්න වෙන මොකවත් මල්ලේ තියෙන්න බෑ ඇස කියන මල්ලේ සම්මා දිට්ඨිය පමණයි තියෙන්න ඕනේ ඒ කන කියන මල්ලේ සම්මා සෝතේ පමණයි තියෙන්නට ඕනේ ඒ වචනේ කියන මල්ලේ සම්මා වාචාව පමණයි තියෙන්නට ඕනේ නාසය කියන මල්ලේ සම්මා ගහනේ විතරයි තියෙන්නට ඕනේ එහෙනම් කය කියන මල්ලේ සම්මා කම්මන්තේ පමණයි තියෙන්නට ඕනේ ඇස කියන මල්ලේ සම්මා දිට්ඨිය විතරයි තියෙන්නට ඕනේ ඒක තුළ ලෝභ දේශමෝ මොකවත් පිරෙන්න බෑ එහෙම පිරෙනවා නම් විඳීමක් තියෙනවා කෙලෙස් විඳීම තුළ විඳවීමක් තියෙනවා ඒකාන්ත වශයෙන් මේ බෝධිසත්වයා ඉපදෙනවා ඒ උත්පත්තිය නවත්තන්න බෑ එහෙනම් සම්මා සතිය තුළ ඒ සම්මා සතිය විතරයි තියෙන්න ඕනේ ඒක තුළ වෙන මොකවත් තියෙන්න බෑ මිත්‍යා සතිය තියෙනවා නම් කෙලෙස් සහිතසික තියෙනවා නම් ඒකාන්ත වශයෙන් මේ මල්ලේ සම්මා සතියට අමතරව වෙන දේවල් තියෙනවා ඒ නිසා ඒ හේතුවෙන් එයා විඳිනවා ඒ විඳීම නිසා එයා විඳවන්න නැවත ඉපදෙනවා මෙන්න මේ දුර්වලකම් අපි නිවැරදි කරන්නට ඕනේ අපේ බෝධිසත්ව පාරමිතාව තුළ අඩුපාඩු මේවා එනා 28 බුද්ධ ශාසනවල අපි මේ වගේ දුර්වලකම් එක තමයි මේ ಗುಣධර්ම වඩලා තියෙන්නේ මේ වගේ අඩුපාඩු එක තමයි අපේ පාරමිතා පුරලා තියෙන්නේ එනා මේකත් පාරමිතා පුරපු බෝධිසත්වෙන් අපි ආගන්නට ඕනේ ඒ වගේ එක වඩලා ඉවර කරපු බෝධිසත්වරින්ගෙන් මේක දැනගන්නට ඕනේ මේ දුර්වලකම් નિවරදි කරගන්නට ඕනේ ඒ පාරමිතා පුරපු බෝධිසත්වයා දැන් පහළ වෙලා ඒ පාරමිතා සම්පූර්ණ කරපු ඒ අඩුපාඩු හදාගත්ත බෝධිසත්ව තයා පාල වෙලා ඒ තමයි ගෞතම තථාගතයන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් උන්වහන්සේ පාරමිතා පුරලා ඒ ಗುಣධර්ම වඩලා ලෝකෙට ගෞතම නමින් බුදු වෙලා උන්වහන්සේ දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සම්මා දිට්ඨිය අපි හැමෝම දුර්වලකමින් වඩුවා අපේ පාරමිතාවල අඩුපාඩු දුර්වල පාරමිතා තින බෝධිසත්වරු ශක්තිමත් පාරමිතා වඩලා නිවැරදි පාරමිතා වඩලා පිරිනිවන් පාන්න ඒ මහා බෝධිසතාණන් වහන්සේගේ 84 දාන්න අපි වැඩගමු දැන් අපි ඒ සම්මා දිට්ඨිය වඩමු නිවැරදි සම්මා දිට්ඨිය දැන් අපි දන්නවා ඒකින අපි වඩපු සම්මා දිට්ඨිය තුළින් තාම සෝතාපන්න වුන්නේ නැහැ ඒ කියන්නේ එතන මිත්‍යාව මිශ්‍ර වෙලා අපි වඩපු සම්මා සෝතය තුළින් අපි සෝතාපන්න වුන්නේ නැහැ ඒ කියන්නේ ඒක තුළ මිත්‍යාව මිශ්‍ර වෙලා අපි වඩපු සම්මා වාචාව තුළින් මෑණිවරු අපට බැඳුනා පියවරු බැඳුනා දායකයෝ බැඳුනා සහෝදර සංඝයා බැඳුනා ඒකෙන් පණිවැක් කරනවා කි පිරිවැක් කරනවා, මෛත්‍රිය වැක් කරනවා. ඒක තුළින් ඇලීම් ගැටීම් ඇති වෙලා නැවත නැවත සම්බන්ධකම් ගොඩ නැගුණා. හැමතැනම සම්මා වාචාව තුළ මිත්‍යා වාචාව මිශ්‍ර වෙලා හැමතැනම බැඳීම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැමතැනම පැවත්ම තමයි හදාගෙන තියෙන්නේ. ඒකෙන් අඩුපාඩු නිවැරදි වෙන්නට ඕනේ. ඒකෙන් දුර්වලකම් ඇදෙන්නට ඕනේ. තථාගත ගෞතමයන් වහන්සේ, ඒ මහබෝසතාණන් වහන්සේ සියලු පාරමිතා සම්පූර්ණ කරලා සියලුම ගුණධර්ම ටික වඩලා නිමාව දැකලා සම්මා සම්බුද්ධත්වයෙන් දේශනා කරන ධර්මය ආයේකේ හොදන්න දෙයක් නැහැ. ඒක ගැන සාකච්ඡා කරන්න මොකවත් ඉතුරු වෙලා නැහැ. උන්වහන්සේ වඩලා බුදු වෙලයි දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපේ පාරමිතාවල තියෙන අඩුපාඩු දැන් අපි හදාගනිමු, දැන් නිවැරදි කරගනිමු. මේ මොහොත තමයි අපේ පුතුජන ලෝකයේ ජීවත් වෙන අවසාන මොහොත, කෙලෙස් එක්ක ජීවත් වෙච්ච අවසාන මොහොත. අපි හැමෝම අපේ කෙලෙස් ටිකෙන් නිදහස් වෙලා දැන් සම්මාවට පැමිණෙමු. නිවැරදි ලෙස තථාගතයන් වහන්සේගේ සරණ යමු. අපේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ විඳීමක් තිබුණා. ඒ සෑම ස්පර්ශය තුළින්ම අපි ලබාගත් සතුට වින්දා, ඒ අවබෝධයේ දැනුම වින්දා, ඒක තුළ ඇතිවෙච්ච තැම්පත් බැහිම වින්දා, අපි දකින සෑම ප්‍රඥාවක්ම අපි වින්දා, අපි මේ දකින සෑම අවබෝධයක්ම අපි වින්දා. හැම දෙයක් තුළින් අපි අපේ භවය හදාගත්තා මිසක් ඉපදීම නවත්තන්න කිසිම වැඩක් කළේ නැහැ. අපි දුර්වල බෝධිසත්වයෝ, අපි පාරමිතා පුරන්න දන්නේ නැති බෝධිසත්වයෝ. අපි මේ ලෝකේ කවදාවත් අපේ බෝධියකපත් වෙන්නේ නැහැ. අපිට ඒ තරම් අඩුපාඩු දුර්වලකම්. ඒ නිසා තමයි මහබෝසතාණන් වහන්සේ අඩු කාලෙන් අපි කෙරේ අනුකම්පා කරලා අපිට මේක පුරන්න බැරි නිසා උන්වහන්සේට ගොඩාක් දුර යන්න තිබුණා. වීරිය වැඩි කරලා බොහොම ඉක්මනට ඇතමත් මේ නාර දන් දීලා උන්වහන්සේ බොහොම ඉක්මන් කාලය තුළ කෙටියෙන් ඉක්මනට තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරගෙන ගෞතම නමින් බුදු වෙලා අපි හැමෝටම උදව් කරන්න, උන්වහන්සේ අපි හැමෝගෙම රාත්බෝධියේ පිරිනිවන් පාන්න, ඒකට අවශ්‍ය කමඨාන් දෙන්න උන්වහන්සේ 84 දාක්ම දේශනා කළා. උන්වහන්සේ දන්නවා අඩු කාලයේ මේක ඉක්මනට වැඩුවත් තමන්ගේ ආයුෂ අඩු වෙනවා, ඉක්මනට වඩනවා වගේ නෙමෙයි. ඉක්මන කොටයි කියලා බුදුවරු දන්නේ නැද්ද? ඉක්මන් ගමන ඒක ආයුෂ කොටයි කියලා අපි දන්නේ නැද්ද? එහෙනම් බුදුවරු දන්නවා ඉක්මනින් බුදුවනාම ආයුෂ බොහොම ටිකයි හම්බෙන්නේ. කමන්නේ මේ බෝධිසත්වර හැමතැනම දුක් විඳිනවා, පාරමිතා පුරා ගන්න බැරුව සසර හැමතැනම විඩාවටපත් වෙලා. එහෙනම් මේ කට්ටියගේ විඩාව අඩු කරන්න මම ඉක්මනට බුදු වෙන්නට ඕනේ. මට ආයුෂ අඩු වුණාට කමන්නේ, ඉක්මනට පිරිනිවන් පාන්න සිද්ධ වෙනවා. ඒත් මන්නේ මම ඉක්මනට බුදු වෙලා මේ හැම බෝධිසත්වෙක් නම් පීඨ වෙන්න ඕනේ. එහෙනම් 80ක් වගේ පුංචි කාලයක් ඒ මහබෝසතාණන් වහන්සේ බුදු වෙලා ජීවත් වුණා. ඒ තරම් ආයුෂ අඩු කරගත්තේ අපි නිසා නේද? ඉක්මනට බුදු වුණේ අපි නිසා නේද? දහස් ගණන් අවුරුදු ජීවත් වෙන්න පුළුවන් තථාගතයන් වහන්සේ නමං සර්වඥතා ඥානයන් කෙටි කාලයේදී ලෝකෙට අයිනුනේ අපේ දුක උන්වහන්සේට දැනෙච්ච ප්‍රමාණය වැඩි නිසා නේද? අපේ දුක උන්වහන්සේට දරා ගන්න බෑ. අපි මේ සංසාරේ විඳින විඩා උන්වහන්සේට ඉවස ගන්න බෑ. ඒ නිසා ආයුෂ නැති කරගෙන උන්වහන්සේට අඩු ආයුෂ අරගෙන බොහොම ඉක්මනට හැමදේම දන් දීලා උන්වහන්සේගේ බුද්ධත්වයේ ලැබලා උන්වහන්සේ මේවා දේශනා කළා. දැන්වත් මේ දුර්වල බෝධිසත්වරු තම තමන්ගේ අඩුපාඩු අදාගෙන ප්‍රාර්ථනා කරන රාහත් බෝධියෙන් පිරිනිවන් පාන්න වැඩ කරන්නට ඕනේ. ඒ තථාගතයන් වහන්සේගේ ඒ පාරමිතාව අර්ථවත් කරන්නට ඕනේ. උන්වහන්සේ හැමදයක්ම අපි වෙනුවෙන් නම් වැඩුවේ, අපේ නිවීම වෙනුවෙන් නම් උන්වහන්සේ ඒ තරම් වීර්ය මේවා කෙටියෙන් වැඩුවේ. ඒක අර්ථවත් කරන්නට ඕනේ, ඒක වටිනාකමින් යුක්ත කරන්නට ඕනේ. ඒ බුද්ධත්වය නැවත ආලෝකයටපත් කරන්නට ඕනේ. එහෙනම් අපි හැමෝම මේක වඩමු. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ මීට පස්සේ එක තප්පරයක්වත් විඳින්නේ නැහැ. ඒක නිසා නැවත ඉපදිලා විඳවීමක් අදාගන්නේ නැහැ. අපි හැමෝම මේ විඳීමේ දුර්වලකම නිවැරදි කරගනිමු. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ තියෙන දෝෂ ටික අඩුපාඩු ටික නිවැරදි කරගෙන ඒ තථාගත මහබෝසතාණන් වහන්සේගේ පාරමිතාවට පිසි දෙවෙන්න අපි හැමෝම රාත්‍රලා පිරිනිවන් පාමු. ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගනිමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අපි ඇතිවෙච්ච දැනුම අවබෝධය ප්‍රඥාව මෙච්චර කාලයක් වින්දා, අපේ තැම්පත් භාවය වින්දා, අපි ආනාපාන ස්වසති භාවනාව පවා වින්දා, සතර සටිපට්ඨානය වින්දා, ඒ හැම තුළම ඒ ලැබිච්ච විවේකයේ පවා අපි වින්දා. ඒ විඳීම තුළ දැන් අපට විඳවීමක් ඇති වෙලා මේ බුද්ධ ශාසනයේ 2600ක්ම ඉපදිලා විඳවනවා. ඒකට හේතුව මේ විඳීම නේද? දැන්වත් මේ දුර්ලකම් අඩුපාඩු නිවැරදි කරගෙන ඒකාන්ත වශයෙන්ම rahat වෙලා පිරිනිවන් පානවා කියන මානසිකත්වයට එමු. එහෙනම් මේ කමඨාන අපි අමෝටම ශ්‍රේෂ්ඨයි. අපි අමෝම දැනුත් ඒ විඳින මානසිකත්වයෙන් තමයි ඉන්නේ. එහෙනම් දැන් ඉඳලා විඳින විඳවන මානසිකත්වයෙන් නිදහස් වෙලා පිරිනිවන් පාන මානසිකත්වයට එමු. එහෙනම් මේ කමඨාන උදවට සිතේ නිදන් කරගන්න, නිතරම සිතේ මෙනෙහි කරන්න, හැම තැනම මේ විඳීම නිරෝධ කරන්න, සිහියෙන් ඒ අඩුපාඩු නිවැරදි කරන්න, විඳවීමක් නිර්මාණය වෙන අවස්ථාව සිහියෙන් දැකලා නිරෝධ කරන්න, ඒකාන්ත වශයෙන්ම rahat වෙලා පිරිනිවන් පාන්න. මේ කමඨාන තුළින් ලබාගත්තා වූ දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.